තවත් ප්‍රශ්නයක්. මිනිස් සුද්ධාෂ්ටකයක් අනන්ත කල්ප 20කින් පමණ විනාශ වන බව මා අසා ඇත්තෙමි. ලෝකයේ ඇති සියලු දේ විනාශ වෙන පරිදි ඒ සත්‍යයක්ද? මේ මෙතන සාධියක් තියෙන මේ ලෝකයේ ඇති සියලු දේ විනාශ වෙන පරිදි කිව්වහම මේකෙදි දැකිය යුතු ක්‍රමයක් තියෙනවා. මේ මිනිස් සුද්ධාර්ථකයක් කියන්නේ මිනිස් ගතිය නිසා ඇති වෙන ගති චිත්තයක්. මිනිස් වන්නා වූ කර්මජ සහ මිනිස් චිත්තජ රූප මේ දෙකින් ගොඩනැගීමේ අවශ්‍ය තමයි ඒ කාලේ කියන්නේ. ඒකයි අන්තකල්ප 20ක වැනි කාල සීමාවකට මේ සීමාව වෙන මට්ටමේ ඒවා. ඊට වඩා පල්ලෙහා ඊට වඩා අලු කාලයක වෙනවා නිකුත් කරන කර්මජ සහ චිත්තජ රූපවල සුද්ධාර්ථකින් ඒකේ ඉතාම කුඩා අංශ පරමාණු. ඒ වැඩ ගැබ්බෙන ශක්ති විශේෂය තමයි ඒවා ජීවිතය පවත්වාගෙන යන්නේ යම් කාලය තුළ උත්ජ රූප කලාප වශයෙන්. අන්න එහෙම ඒවැ කාලය තමයි මේ කියන්නේ. ඉතින් මේට වඩා එහාට යන කාලය තියෙනවා බ්‍රහ්ම කියන කොට්ටාසේට. බ්‍රහ්ම කල් ඒවැ තියෙනවා මහා කල්ප ගණන් පවතින ශක්තිය. ඒක ඊට වඩා සියුම්. ඔය මහා ලෝක විනාශයක් වෙන්නේ දීකදී විනාශ වෙලා යන්නේ ඔන්න එකකින් රාග දේශ මෝහ සහිතයේ චිත්ත ස්වභාවයෙන් හෝ ඉබදු වන්නා වූ කාම ලෝකයේ කර්මජ ප්‍රතිසන්දියකදී ලැබෙන යම්කිසි සුද්ධාස්තක ඒ හේතුවෙන් කර්ම චිත්ත වශයෙන් ගොඩනැගෙනවා නම් අන්නේව තමයි ඔය කියන අන්තකල්ප 20ක වැනි කාලයකට සීමා වෙන්නේ. ඒ දිගේ තමයි දෙවිලා යන්නේ. එතන මේ ලෝකයේ සියලු හැටි දෙවෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතලම් ප්‍රශ්න කියන මේ ලෝකයේ සියලු දේ විනාශ වෙන පරිදි කියනකොට. එතන ඒවා ඒවැට ඒවත් යම්කිසි නිපදෙවුනා නම් කල්ප මහා කල්ප දහස් ගාණක් ගිහිල්ලා හරි ඒවට අවශ්‍ය කාලය වුණාම ඒවත් ඉවර වෙනවා. ඒකයි කාරණේ. ඒවත් සදාතනික එක වස්තුවක්වත් නිෂ්පාදනය කරලා දෙන්න බැහැ රූපයක් වශයෙන්. කාලය එකින් එකට වැඩි වෙනවා. එතකොට ඒ ගැන පහදා දෙන්න ඒ සමගම විඥානය විනාශ වී යන්නේද? විඥානය කියන එක ඊටලා ඉතාම සියුම් මොහොතකින් විනාශ වෙනවා. විඥානයයි නාම ගෝත්‍රයි දෙකක්. ඔබ තේරුණා විඥානයත් විඥාන ස්කන්ධයත් කියන්නේ දෙකක්. රූප සහ රූපස්කන්ධ, වේදනා සහ වේදනා ස්කන්ධ, සංඥා සහ සංඥා ස්කන්ධ, සංකාර සහ සංකාර ස්කන්ධ, විඥාන සහ විඥාන ස්කන්ධ. රූප වේදනා සංඥා සංකාර ආදී වශයෙන් කියන්නේ සම්මත කරලා ගත්තම එක චිත්ත වීතියක පවතිනා වූ ඒකට ගෝචරෙන්නා වූ කොටසක් වෙයි විග්‍රහ වෙන්නේ. යම්කිසි චිත්ත වීතියක එක චිත්ත වීතියක් හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ යම්කිසි ඒකට අවශ්‍ය රූප කොටසක් තියෙනවා. ඒ රූප කොටස නිස්පාදිනෙන්නේ යම්කිසි කර්ම සහ චිත්ත වේගයකින් නිස්පාදිනේ වෙනවනම් ඒ චිත්ත වීතිය තුළදී ඒ කාරණේ සිද්ධ වෙන්නේ. ඒ තැනට ඔබින විදියට ඒ රූපස්කන්ධය හට ගැනීමට අවශ්‍ය කරන රූප කියන මාත්‍රේ එක එක චිත්තක්ෂණයක් තුළ චෛතසික ඒ චිත්තක්ෂණයට අනුකූලව හිතත් සමග එකට උපදිනවා. හිතත් සමගමයි ඒකේ පැවැත්ම. හිත බිඳෙනකොට බිඳෙනවා. හිතගත් අලුණව ගන්නවා. මේ චෛතසිකවල ලක්ෂණ. චිත්ත චෛතසික එකින් එක වෙනස් වෙලා උපදින්නේ නැහැ. චෛතසික කවදාවත් හිතෙන් තොරව උපදින්නේ නැහැ. හිත ප්‍රධාන චෛතසික හතක් තියෙනවා. ඒකෙන් තොරව උපදින්නේ නැහැ. මේ විශේෂ ලක්ෂණ තියෙනවා. චිත්ත ලක්ෂණ. හිතේ ධර්මතාවය. මෙන්න මේ චිත්ත චෛතසික දෙකේ සම්බන්ධතාවයෙන් තමයි චිත්තජ රූප නිස්පාදනය වෙන්නේ. කර්ම බලයේ ශක්තිය නිස්පාදනය වෙන්නේ තොන්න වගේ හටගත්ත ක්‍රමයකින් ඒ අනුව තමයි හැදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සකස් වුණාට පස්සේ ඒ අවස්ථාව ඉක්ම යනවා. ඒ අවස්ථාවට නම් හටගන්න චක්කු විඥානය හටගන්න බෑ කවදාවත්. ඇහැ නැතුව රූප නැතුව ඒ දෙක ඝට්ටණය වෙන මොහොත නැතුව චක්කුංජ පටිච්ච රූපේච උපාජ්ජති චක්කු විඥානං කියන සිද්ධාන්තයෙන් චක්කු විඥාන කියන විඥානයන් ඉපදෙනවා මිසක් වෙන ක්‍රමයකින් නැහැ. එන චක්කු විඥානීය කියලා අනාදී පටන් පවතින අනාදී පටන් ඇහැට රූපයක් ස්පර්ශ වෙවි තියෙනවා. ඒ මාත්‍රයක මොහතකදී ඇහැට රූප මාත්‍රයක් ස්පර්ශ වුණාම විඥාන මාත්‍රය චක්කු විඥාන මාත්‍රය හට ගන්නවා. ඒ විලාසෙ ඔච්චරයි චිත්ත කියති වෙන වෙන එකක් නැහැ. විඥාන දෙහික සත්වේ ජීවත් වෙන්නේ. ඒක අනාවරණ ඥානිය බුදු පියාණන් වහන්සේ පෙන්වපු ධර්මයේ ස්වභාවය විග්‍රහ කරලා තියෙන පැහැදිලිව න්‍යාය ධර්මයේ එකඟ බව පේනවා. විමර්ශනය කරලා බැලුවට පස්සේ කණ්ඩ සද්දයක් ඇහෙනකොට සෝතංජ පරිච්ඡ සද්දේ සද්දේජ උප්පජ්ජති සෝත විඥානකිර සිද්ධාන්තයේ මොහොත ක්‍රියාත්මක වෙනවා. ඒ සද්ද ඇහෙනකම් විතරයි ඒ විඥානය තිබුණේ. ඊට පස්සේ සද්දේ හාවු හිත කියලා එකක් නැහැ. හිත පහළ වුණා සද්දේ ඒ කියලා ඇහුවා. සද්දේ වෙනකොට හිතත් ඉවරයි. ඊට පස්සේ ආය හිතගෙන ආය අරමුණක් එන්න ඕනේ. ආය ගන්ධ අරමුණක් ආව ගන්ධි අරමුණු කරගෙන ගානංච පරිච්ඡේ ගන්ධේච උපජ්ජති ගාන විඥානං කිය. ගාන විඥාන මාත්‍රියක් අර ගන්ධ මාත්‍රියට අර නාසී ගානියට ගන්ධ මාත්‍රියක් ආවකම මේ දෙක ගැටිලා ගාන විඥාන මාත්‍රියක් උපදිනා ඔච්චරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මනසේ ක්‍රියාකාරීත්වයක් ආයි හැදිලා. ඒක මනසෙන් අරමුණ අරගෙන. ඊට පස්සේ මනංච පරිච්ඡේ ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියන සිද්ධාන්තියක් ක්‍රියාත්මක වෙලා. සම්පාලිච්ඡන සාන්තිරණ වෝත්තවන කියලා චිත්ත යනවා ඉති. අර සිත් වැලි. ගාන විඥාන මාත්‍රය එකයි. සිත් වැලකට. චිත වීතියකට. සෝතද්වාර චිත වීතියේ ගානද්වාර චිත වීතියේ යන්නේ ඉතින් ඒ જાතියේ විඥාන මාත්‍රය එකයි. අනිකවකම මනෝ විඥාන. ඒවත් ආවා ඒක සම්පාලිච්ඡන සාන්තිරණ කියන්නේ ඒ තමයි අවස්ථා. සම්පාලිච්ඡන කියන අවස්ථාවේදී හටගන්නේ මනස ඒ අරමුණ ගත්තාම. ඒ අරමුණ පිළිගැනීමේදී පිළිගැනීම සඳහා පහළ වෙන මාත්‍රයක් ඇතනම් ඒ හිත ඒකට අනුකූලව හට ගන්නවා. තව චිත්ත මාත්‍රයක්. සම්තිරණ කියලා යම්කිසි අදහසක් ගන්නවා. ඒ මොහොතේදී ඊට අනු චිත්ත මාත්‍රයක් හටගත්තා ඒක ගෙවිලා ගියා. වොත්තපන කියලා ඊළඟ චිත්ත මාත්‍රයක් හට ගන්නවා. ඒ මාත්‍රියාව ඒක ගෙවිලා ගියා. ඒ අවස්ථාවේ ඒක ඉක්ම ගියා. තියෙන්නේ නැහැ මාත්‍රිය යනකොට ඔක්කොම ඉවරයි. දැන් මේ විඥාන කියලා අමුතු જાතියක් නැහැ. ඔය එකමයි හටගන්නේ. චිත්ත චෛතසික රූපයන්ගේ ක්‍රියාකාරීත්වය යන්නේ ක්‍රමී. ඊට පස්සේ ජවන කියලා හට ගන්නවා ජවන හත. ඒකෙන් නේද පළවෙනි ජවනී හටගත් චිත්ත විඥාන ඔක්කොම ඒකෙන් ඉක්ම ගියා. ඔය ඔක්කොම නාම ගෝත්‍ර කියන කොටසට එකතු වෙනවා. හැබැයි වර්තමානයි කියන නාම මොහොතක් තියෙනවා. වර්තමාන කියන මොහොත ක්‍රියාත්ම වෙන මොහොත ඉක්ම ඒව ඇතද. ඒ ක්‍රියාත්ම වෙන මොහොත ඉක්මවලා ගිහිල්ලා නාම ගෝත්‍ර කියන කොටසේ හැන්ට වැදුනා. ඒ හැන්ගේ සීමාව අපිට කියන්න බෑ. යම් තලම දිවසකින් සිහි කරනවාද එච්චර දෙන රෑන් සම්බන්ධයි. ඒකේ ස්වභාවය ඒකයි. ඒ චිත්ත රෑන් වල හැටි. ඉතින් දැන් මේ අහන්නේ මොකද්ද? ඒ සමගම විඥානයත් විනාශ වී යනවාද කියලා අහන්නේ. දැන් විඥානේ තෝරා ගන්නවා කිව්ව ඔන්න ඕකයි. විඥාන මාත්‍ර හට උපාද තితి බංග උපාද තితి බංග ඔය ආදි වශයෙන් හටගෙන බිදි බිදි යනවා. භංග වුණා කියලා කිය විනාශ වුණා කියන එක නෙමෙයි වර්තමාන ක්‍රියාකාරීත්වයේ ඉවරයි. ඊට පස්සේ නාම ගෝත්‍රයේ රහවිලා රෑන දිගටම යනවා. ඉන් රෑන යම් තරමක් මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ තරමටම එකින් එක දන්වැල් පුරුකෙන් පුරුක බැඳිලා බැඳිලා ගියා වගේ එක පුරුකකින් අල්ලගුවාම ඊළඟ පුරුක අල්ලන්න පුළුවන් නම් ඒක අල්ලන්න පුළුවන් හො ගියා කිව්වෙන් දන්වැල් තියෙනකම්. ඒ වගේ මේ රූප මාත්‍ර දන්වැල් වේදනා මාත්‍ර දන්වැල් සංඥා මාත්‍ර සංකාර මාත්‍ර විඥාන මාත්‍ර දන්වැල් පුරුකෙන් පුරුක අනන්තී පටන් ඇවිල්ලා තිනවා වගේ. ඕකට අපි ස්කන්ධ කිව්වා. ඉතින් ඔය ස්කන්ධ වලපත් උනාට පස්සේ අතීතයේ මෙනෙහි කරනකොට ඒ ඒ මාත්‍රය එකතු වෙලා හිටන් විවිධාකාර හැඩතල විවිධාකාර සංඥා විවිධාකාරයන් ස්කන්ධ වශයෙන් ගන්න පුළුවන්. අරගෙන තමයි අපි ලෝකය කියලා තේරුම් අරගෙන ලෝකාස්වාදයක් විඳින්නේ. ඥානෙක තේරුම මෙන්න මේකයි තේරුම. මේ විඥාන මාත්‍රක විලා ගියාට අර කියන්නා වූ ගෝත්‍රයේ කිවිලා යන්නේ නැහැ. නාම ගොත්තන් නදීරති. ගෝත්‍රයේ දිලන්නේ නැහැ කියලා පෙන්නනවා. එතකොට දිවස ලැබුණාට පස්සේ මම මේ බඳ උපතක හිටියා. එතකොට මේ නමින් මේ ගෝත්‍රයෙන් හිටියේ මේ නමින් වල කතා කළේ මෙහෙම දේවල් කෑවි බීවේ මෙහෙම පිරිසක් මම ඇතුළු කළා. ඒ භවෙත් ඉස්සලා මෙහෙම භවයක හිටියා. ඒ කාලේ මෙහෙම ළමක් භාවිතා කළා. මෙහෙම ආහාරය ගත්තා. මෙහෙම පිරිසක් එක්කලා හිටියා. මෙහෙම භාෂාවක් කතා කළා. මෙන්න මේ ආදිවාසී බොහෝ කල් මේ පෙරවිසු කදපිල දකින්න නොවනින් අතීත නාම ගෝත්‍ර සිහි කරනවා කියලා දේශනා කරනවා. එන නාම ගෝත්‍ර කොහෙද තියෙන අතීත නාම ගෝත්‍ර කියන්නේ අපේ වචනයක් නෙමෙයි බුදුරයන් වහන්සේගේ දේශනා විග්‍රහ කරලා ත්‍රිපිටකයේ තියෙන වචනය තමයි නාම ගෝත්‍ර සිහි කරන්නේ හොමයි කිය. එහෙනම් නාම ගෝත්‍රල් නජීරති යවදිරලා නැහැ. ඒ නිසා තමයි අතීතයේ කොච්චර සිහි කරත් ඒවට වයස ගිහින් නැහැ. ඒවා මතක් කරන්න පුළුවන්. නාම ගෝත්‍ර හැයන තියෙන නිසායි මතක් කරන්නේ. ඒවා නැති වෙනකල් බුදුරයන් වහන්සේ දේශනා කරලා නැහැ. ඉතින් ඔබ තේරුම් ගන්න හරි ගැඹුරුයි. ඉතින් මේක හොඳට අහලා දැනගන්න ඕනේ. මේ කල්පගානක විනාශයලා ගියත් ඒ ඒකේ නැහැ. මේ කියන මේ මේ මෙතන කියෙන්නපු රූප ස්කන්ධය නෙමෙයි. රූප ස්කන්ධය කියන එක නාමයෙන්ම හට ගන්නා වූ ආකාරය. රූප ස්කන්ධයට අයිති එක. ඒක නාම ගෝත්‍ර වලට අයිති. අතීත රූප රූප මාත්‍ර වශයෙන් සතර මහා භූතයන්ගෙන් හටගත් ඒවා ඒ මොහොතේ විනිවිදි වෙනස් වෙවි ගිහිල්ලා ඒ වාට යම්කිසි ගොඩනගපු මේ සුද්ධාස්තකේ ගොඩනගපු ආයුෂ කාලයක් ඇද්ද ඒක අවසන් වෙනකොට ඒවා විදිලා ඉවරයි. හැබැයි ඒකයි විදිලා ඉවරුණාට අපි රූප ස්කන්ධය කියලා ගත්තේ පංචස්කන්ධය රූපස්කන්ධය කිය ඔය රූප නෙමෙයි. ඒ රූපස්කන්ධීර අතීත අනාගත වර්තමාන සියුම් ගණ දුර ළඟ හීන ප්‍රණිත යම් රූපය යමක් වීද ඒ සියල්ලම කැටි කරපුවාම රූපස්කන්ධය. එහෙනම් ඒ රූපස්කන්ධීර අයිතියකෙදී සතර මහා භූත නෙමෙයි එතන තියෙන්නේ. සතර මහා භූත රූපස්කන්ධීර ආධාරක. යම් තැනක සතර මහා භූත ගොඩනැගුණා නම් ඒ වැය සටහන් තමයි රූපස්කන්ධී තියෙන්නේ. ඒ රූපස්කන්ධී අතීත කල්පවල ඉවත් තියෙනවා. දැන් රූපස්කන්ධ ඉවර වෙනවා නම් එහෙම ස්කන්ධයට සීමා කරන්න බෑ වයසක් තියන්න බැරුව යනවා. ස්කන්ධය අනන්තයේ අතීතයේ පටන් ගන්න සම්බන්ධයි. එහෙනම් ඒ අතීතයේ පටන් ගන්න සම්බන්ධය කියන්නේ. එතන තිබිච්ච රූපාකාර එකක්වත් දැන් නැති වෙන්න පුළුවන්. නමුත් ඒකින් ගත්ත රූප සංඥා තියෙනවා. අන්නේ රූප සංඥා තමයි රූපස්කන්ධයේ වශයෙන් සංග්‍රහ වෙලා පිහිටන්නේ. ඒවා තමයි අනාදීට යනකම් නාම ගෝත්‍ර වශයෙන් පිහිලා තියෙන්නේ මතක් කරන්න පුළුවන් ඒකයි. අන්නේ ඒක තමයි රූපස්කන්ධය කියන්නේ. ඉතින් ඒ මුල් කරගෙන එතන හටගත්තේ රූප ස්පර්ශයෙන් හටගත්තේ වේදනා වේදනා ස්කන්ධයටයි. ඒ නිසා හටගත් සංඥා සංඥා ස්කන්ධීටයි. ඒ නිසා ගුණ නැගුණා වූ චේතනා සංඛාර ස්කන්ධීටයි. ඒ ගුණ නැගිලා ඔක්කොම නාම ධර්මයි රූප ධර්මයි නාම ගෝත්‍ර බවටපත් වෙලා හිටන්. ඒවැ රූප ධර්මයන්ගෙන් ගත්තා වූ සංඥාව තමයි නාම කොටසක්මයි රූප කියලා එතන යන්නේ. ඒක තමයි ස්කන්ධීටයි රූපේ. ඒක අතීත අනාගත වර්තමානයේවත් දින වර්තමාන රූප කියන්නේ සතර මහා භූත නෙමෙයි. සතර මහා භූත කියන්නේ මේ කාලේ ගුණ නැගිලා තියෙන හේතුඵලයක් විතරයි. නමුත් අපි මන්ත්‍ර අනාගතයේදී අපේ මනසෙන් ගොඩනගා ගන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක තමයි හැදිච්ච රූප නෙමෙයි. දැන් සල්ලි හම්බ වුණා. සුවි පෙහෙකුත් ඇදුණා. ගියක් හදාගෙන ලොකු බලාපොරොත්තුවකින් හිටී. දැන් ඉතින් අහවල් එක නා ඉඩමත් යකුන්නවා කියලා තියෙනවා. හොඳ ඉඩම් කෑල්ල. ගත්තල පස්සේ මම මෙන්න මෙතන ගෙබල කපලා මෙන්න මෙහෙම විදෙන්න පාර ගන්න. ඊට පස්සේ මෙන්න මේ જાතියේ ප්ලෑන් එක කරනවා. මෙහෙම ගියක් හදලා ඉතින් මනසේ මවල වල්නවා කි. අනාගත රූපේ හැදිලා නැද්ද? මනස මනසේ අනාගත රූපස්කන්ධයක් හදලන්නේ. අතීත අනාගත වර්තමාන රූපස්කන්ධයයි. මනසෙන් හදපු ගේ දැන් බලනවා හිතෙන්න. හොඳට හයිලා පේනවා. මොකද්ද? රූප සංඥාවකින් හැදුනවා. ඒකත් රූපස්කන්ධයට යොතර වුණා. එයා නේ රූපස්කන්ධය කියන්නේ එහෙම එකක්. සතර මහා භූත සහ සතර මහා භූතයන් නිසා හටගන්න උපාදාය රූප කියලා. ඔය රූපස්කන්ධය ගොඩනැගින්න ආධාර වෙන සතහන් වෙන ආධාර වෙන හේතු වෙන. මේ හේතු බල පරම්පරා ඵල පරම්පරාවක් ඔය වගේ හට ගන්නවා. ඒවා තමයි අපි සතර මහා භූත හතර මහා භූතය හටගත් සුද්ධාෂ්ටක ආදී වශයෙන් කිව්වේ. සුද්ධාෂ්ටකේ ක්‍රියාකලාපයෙන් හටගන්නේ විද රූප කිව්වේ. 28 රූප කියලා කිව්වේ තන්නේටි. රට විද රූපයන්ගේ භූත රූප ප්‍රසාද රූප විසේ රූප ආදී වශයෙන් හටගන්නේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් හට ගැනීමේ මුල ඔය භූත රූප හටගන්නේ ඔය ක්‍රමයක. ඒව හටගත විදිලා ගියා. ඒවා ඒ කාල සීමාව. නැව ස්කන්ධීට හටගත්තේ ඒකේ සංඥාව ඒකේ සටහන. ඒක තමයි රූපස්කන්ධය කියන්නේ.